सदीप जन्म भूमि अंकदीप विजय भूमि में अपे उदार मातृभूमि आई मातृभूमि आई
බෝවන් සෑම පදාදා දිනකම රාත්‍රී 8:15ට Planet FM 104.6 තරංග මාලාව ඔස්සේ ගුවනින් ඔබත් අපත් හමුවන නව්සීලන්තයේ ඕක්ලන්ඩ් නුවර එක්සත් ශ්‍රී ලංකා සංගම අනුග්‍රහයෙන් ඉදිරිපත් කරන ජන්මභූමි ගුවන්විදුලි වැඩසටහනට ඔබ සැමව සාදරයෙන් පිළිගන්නවා. පුරා හෝරාවක් දැනුම සහ රසස්වාදය අප ඔබ අතරට රැගෙන එන්න සූදානම්. ඔබත් සමග සම්බන්ධ වන මම නිරෝෂි අබේ සිංහා.
නිරෝෂි සමග මේ සුන්දර රාත්‍රියේ ඔබත් සමග එකතු වෙන මම කමිල ජීවන්ත ආයිබෝන් කියලා හැම දිනෙකම පිළිගන්නවා.
සුබ රාත්‍රියක්. දවස පුරාම දහසක් වැඩ රාජකාරිය මැද විහිස වෙලා දැන් මේ නිසල රාත්‍රියේ තමන්ගේ හිතත් එක්ක තනිවුණු මගේ ආදරණීය ශ්‍රාවකෙනි, ඔබව ඉතාමත්ම ආදරයෙන් පිළිගන්නවා ජන්මභූමි වැඩසටහනට. අද හරිම සුවිශේෂී දවසක්. ලෝකයේම නින්දට යන වේලාවක ඔබ තවමත් අවදීන් ඉන්නේ හිත දවසට මීට වඩා ලස්සන කරගන්න ඔබේ හිත ඇතුලේ තියෙන ඒ පුංචි බලාපොරොත්තුව නිසා නේද? සමහර විට අද දවස ඔබ බලාපොරොත්තු වුණු තරම් සාර්ථක නොවුණා වෙන්න ඇති. ඔබ හිතපු දේවල් වැරදිලත් ඇති, හිතරිදිලත් ඇති. හැබැයි මේ නිශ්ශබ්දතාවය ඇතුලේ ඔබට කියන්න රහසක් මට අද තියෙනවා. ඒ තමයි ඊයේ දවසත් අද දවසත් දැන් ඉතිහාසයට අයිති වෙලා ඉවරයි. දැන් තියෙන්නේ හෙට දවස දිනන්න සූදානම් වෙන වේලාව. අපි හැමෝම ජීවිතේ මොනවා හරි දෙයක් වෙනුවෙන් සටන් කරනවානේ. කවුරුත් දන්නේ නැති අපේ හිත ඇතුලේ විතරක් තියෙන රිදීම් බයවල් අපිට තියෙනවා. ගොඩක් වෙලාවට මේ වගේ රැක තමයි අපිට හිතෙන්නේ මට මේක තවත් කරන්න බෑ කියලා. එහෙම ඔබට හිතිලා තියෙනවද? සමහර වෙලාවට අද හිතෙනවා ඇති. ඒත් මතක තබා ගන්න, අඳුරුම රාත්‍රියට පස්සේ තමයි ලස්සනම හිරු උදාව තියෙන්නේ කියන එක. ඔබ අද අසාර්ථක වුණේ ඔබ දුර්වල නිසා නෙවෙයි, ඔබ තවත් ශක්තිමත් වෙන්න ඕන නිසායි. අද ඔබ වැගිර වූ කඳුලක් තිබුණා නම් හෙට ඒ කඳුල ඔබේ ජයග්‍රහණේ පන්නරය කරගන්න. ඔබ තුල ඉන්න ඒ අභීත මනුස්සයා මේ රාත්‍රියේ නිහඬවම අවදි කරගන්න. මෙන්න මේ වෙලාවේ මට මතක් වෙනවා ඉතාමත්ම වටිනා කියමනක්. වැටීම අසාර්ථකත්වය නෙවෙයි, වැටුණු තැනම නතර වීමයි අසාර්ථකත්වය. ඉතින් මේ රාත්‍රියේ හිතන්න ඔබ වැටුණු තැනම නතර වෙනවද, එහෙමත් නැත්නම් ඒ තැනින් නැවත නැගිට යනවද කියන එක. අපේ පැරණි කියමනක් තියෙනවා නොගියොත් නොලැබේ, ගියොත් හිමි වේ කියලා. හෙට උදෑසන ඔබ ඇස් අරින්නේ පරාජිතයෙක් විදිහට නෙවෙයි, අලුත් සටනකට සූදානම් වුණු වීරයෙක් විදිහටයි. ඔබ උත්සාහය අත් නොහරිනවා නම් මුළු විශ්වයම ඔබ වෙනුවෙන් පෙළ ගැසෙනවා ඒ ජයග්‍රහණය ලබා දෙන්න. මේ නිසල රාත්‍රියේ ඔබ මොනවද හිතන්නේ? ඔබේ හිතේ තියෙන ඒ බර, ඒ බලාපොරොත්තුව මාත් එක්ක බෙදා ගන්න. ඒ වගේම ඒ බර නිදහස් කරන්න තමයි අද දවසේදී ජන්මභූමි ඔබත් එක්ක සූදානම් වෙන්නේ. ඉතින් ආදරණීයන් සියලු දෙනාම එකතු කරගෙන අද දවසේදී ජන්මභූමි මෙසේ ආරම්භ කරනවා.
ருதனிதன மகர நிதமி மாது நிதின மத்தக்க புத்தே கந்துரின் கட்டுகே கவி கியவே மகார தருதனிதன மகர நிதமி மாது நிதின மத்தக்க புத்தே கந்துரின் கட்டுகே கவி கியவே மகார இனி விசிறன விட்ட வட்ட கணுமன தினத்தின் கந்துலலி கலன தரம் ரேகி ஹண்டன விட்ட அந்துனா கணுமன ரேத்துன் யாமி ஹண்டன ஹெடும் தருத நிதன மகார நிதமி மாது நிதின மத்தக்க புத்தே கந்துரின் கட்டுகே கவி கியவே மகார சுலங்க நோவே நீ பாகின்னே குட்டியக்க சிறவி கெலன சுசும் அத்து அது பரவி விமட்ட வெட்டின்னே சமனொல யுகயுக்க பிபூனு குசும் தருத நிதன மகார நிதமி மாது நிதின மத்தக்க புத்தே கந்துரின் கட்டுகே கவி கியவே மகார
දවසේදී අපි කතා බහ කරන්න සූදානම් වෙන්නේ ඔබේ ජීවිතයට වැදගත් දෙයක් ගැනයි. ඒ වගේම තමයි නවසීලන්තයට ඇවිත් සිටින අලුත් සමාජිකයන්ට මේ කතා බහ ඉතාමත්ම වැදගත් වෙන්න පුළුවන්. මොකද මේ ඔබේ පළමු වින්ද අත්දැකීම වෙන්න පුළුවන්. ඉතින් කොහොමද ඔබ මේ වින්ද එකට හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් මුහුණ දෙන්නේ කියන එක ගැන තමයි අද දවසේදී අපි කතා බහ කරන්න සූදානම් වෙන්නේ. ඉතින් ඒ ප්‍රශ්නයට හොඳින් පිළිතුරු අරගෙන තමයි අද දවසේදී ජන්මභූමි ඇවිත් තියෙන්නේ. ඉතින් මේ පිළිබඳව ඔබව දැනුවත් කරන්නේ ඔටාහු වෛද්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක වෛද්‍ය අශෝක ඩයස් වෛද්‍යතුමන්. වෛද්‍යතුමනි, ඉතින් අපේ පළවෙනි ප්‍රශ්නය වන්නේ වින්ටර් ෆ්ලූ කියන එක මාරාන්තික රෝගයක්ද කියන එක අපි දැනගන්න කැමතියි. ඒ වගේම තමයි අපි දන්නවා අප්‍රේල් මාසයේ පළවෙනිදා ඉඳන් වින්ටර් ෆ්ලූ එන්නත විදිනවා. ඉතින් ඒ ඕන කෙනෙක්ට විඳගන්න පුළුවන්ද කියන එකත් දැනගන්න කැමති.
අයුබෝවන් නිරෝෂි, ඇත්තටම අද අපි කතා කරන්න යන්නේ මේ කාලයට සරිලන මාතෘකාවක්. දැන් නිරෝෂි කිව්වා ප්‍රශ්නේ, මෙයම් ඇත්තටම වින්ටර් ෆ්ලූ කියන්නේ ජීවිතයට තර්ජනයක් ගෙන දෙන මරණය පවා ඇති වෙන්න පුළුවන් රෝගයක්. ඒ තරමට එක, ඒ කියන්නේ මාරාන්තිකයි. මේ රෝගයෙන් නවසීලන්තේ වසරකට 450ක් විතර මියනවා. බොඩු වැඩිපුරම දෙනා මියන්නේ අවුරුදු 65ට වැඩි අය, විශේෂයෙන්ම නර්සින් හෝම් වලින් අයට. තමයි මේක ගොඩක් මරණ සිද්ධ වෙලා තියෙන්නේ. 1918 දී ෆ්ලූ වසංගතයක් තිබුණ තියෙනවා. ඒකෙදි නව ශ්‍රීලන්ත වැසියන් 9000ක් පමණ මැරලා තියෙනවා. දැන් එන්නතර මේ මේ ඉන්ෆ්ලුවෙන්සාවට රජය මගින් එන්නතක් ලබා දෙනවා. ඒක එන්නත් වර්ග තුනක් තියෙනවා. එක වර්ගයක් තමයි රජයෙන් නොමිලේ ලබා දෙන්නේ. ඒක නොමිලේ ලබා දෙන්නත් කොටස් විශේෂයක් තියෙනවා. ඒ කියන්නේ මාස 6ට වැඩි දරුවන් ඉඳන් මේක ලබා ගන්න පුළුවන්. නොමිලේ ලබා දෙන්නේ 65ට වැඩි අයට. එහෙම නැත්නම් නිදන්ගත රෝග තියෙන අයට. අපි නිදන්ගත රෝග කියලා කියන්නේ පිළිකා, මන්දපෝෂණය, ලිවර් එකේ සිරෝසිස්, වකුගඩු ප්‍රදාහය, එහෙම නැත්නම් ලූපස්, රූමටොයිඩ් ආතරයිටිස්, ඇදීම, නැත්නම් ඇස්මා, ප්‍රතිශක්තිකරණ අඩු අය, ඩයබිටිස් තියෙන කාණ්ඩේ, හෘදයාබාධ තියෙන අය, ඒ අයට විතරක් නොමිලේ ලබා දෙනවා. අනිත් අයට මේක මුදලක් දීලා තමයි ලබා ගන්නව ඉන්නේ. මේක තමාගේ වෛද්‍යවරයාගෙන් හෝ ෆාමසියෙන් වුණත් ලබා ගන්න පුළුවන්. අනිත් වර්ග දෙක ටිකක් ඒ දෙකේ ගාන වැඩි. එකක් 120ක් තමක පමණ එක එෆිකසි එක වැඩ කළා තියෙ වැඩි කළා තියෙනවා. ඒක ටිකක් ගාන වැඩි. මම දැන් ඩොලර් 50ක් විතර වෙනවා. අනිත් එක ඊට වැඩි ටිකක් ගාන අඩුයි. ඒකේ දැන් මේකේ කාල සීමාවට වැඩි කාල සීමාවක් අවුරුද්දක් පමණ ඒ ප්‍රතිශක්තිකරණය තියෙනවා. එයාලා නොමිලේ ලබා දෙන දෙක එකට අමතරව ඒ දෙක තියෙන්නේ. මේ එන්නත ලබා ගත්තට පස්සේ ප්‍රතිශක්තිකරණය සති දෙකකින් පමණ ලැබෙනවා. තමන්ට ප්‍රතිශක්තියක් ලැබෙනවා ඉතට පස්සේ. ඒ නිසා මේක ඉතාමත් වැදගත් වෙනවා. ඕනම රෝගයකින් නිතර තදබල අසනීප වෙන පුද්ගලයෝ ඉන්නවනම් මේක ඉතා වැදගත් වෙනවා. ඉඳගන්න එක.
ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි වෛද්‍යතුමනි, මේ වින්ටර් ෆ්ලූ එක ගත්තහම එයින් රෝගය පාලනය වෙනවද, එහෙමත් නැත්නම් සම්පූර්ණයෙන්ම රෝගය හැදෙන්නේ නැද්ද කියන එක දැනගන්න කැමති.
නිරෝෂි, ඒක එහෙමම කියලා කියන්න බෑ. ඒ කියන්නේ දැන් වසරින් වසර වින්ටර් ෆ්ලූ කියන එන්නත වෙනස් වෙනවා. දැන් 2025 සමහර රටවල් මේ පරණ තියෙන ජපානයේ, ඕස්ට්‍රේලියාවේ වගේ රටවල් හතරකින් අරගෙන තියෙනවා වර්ග හතරක්, සබ් ටයිප්ස් හතරක්. ඒ හතර තමයි මේ එන්නතට එකතු කරලා තියෙන්නේ. ඒ කියන්නේ එකට කියන්නේ ක්වාඩ්‍රිවලන්ට් වැක්සින් කියලා. මේ එන්නතින් එම සබ් ටයිප්, ඒ සබ් ටයිප් හතරෙන් එකක්වත් වෙළඳෙන්නේ නැති බව නම් හොඳටම ෂුවර්. ඒ වුණාට තවත් සබ් ටයිප් 100ක් විතර තියෙනවානේ. ඉතින් එහෙම එකක් වැළඳුණත් ඒ රෝගේ රෝග ලක්ෂණවත් සමනය කරන්න හැකියාවක් මේ එන්නතේ තියෙනවා. ඒක නිසා මේ රෝගය පාලනය කරනවා. අපි එක්සැම්පල් එකට මෙහෙම ගමුකෝ. අපි හිතමු අපේ ශරීරය අපේ රට වගේ. මේ වෛරස් එක හතුරෙක් කියලා හිතමු. රටට ඇතුල් වෙන හතුරෙක්. දැන් අපි ඉන්නෝනේ ආරක්ෂා හමුදාවක් රටේ. ඒ වගේ අපේ ඇඟේ, අපේ ශරීරයේ තියෙන ආරක්ෂා හමුදාව තමයි ප්‍රතිශක්තිකරණ පද්ධතිය. දැන් අපි දන්නවා දැන් එන හතුර මොකද්ද කියලා. ඒ හතුරට පින්තූර ටිකක් අරන් අපි හමුදාවට ඉදිරිපත් කරනවා. දැන් එතකොට අපේ ආරක්ෂා හමුදාව දන්නවා මේ එන්නේ මු තමයි කියලා. ඒකෙන් ආරක්ෂා වෙන්න, හතුරකින් ආරක්ෂා වෙන්න, වෛරසකින් ආරක්ෂා වෙන්න ඒගොල්ලෝ ඒ විදියට ක්‍රියාත්මක වෙනවා. නමුත් ඒ අපි දීපු හතර දෙනාගේ පින්තූර මූණ අඟපසඟ එක එකට වෙනස් වුණාට එයා ඒ අනිත් සබ් ටයිප්ස් අනිත් 100 අපි නොදන්න අය ඒ වගේම හැඩරුව තියෙන්න පුළුවන්, ඒ ඇඳුම් ඇඳගෙන ඉන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි. ඒක නිසා අපි ආරක්ෂා හමුදාවට අපි නියෝග දීලා තියෙනවා මේ වගේ එන කවුරුත් මේකෙන් නසන්න කියලා. ඒ වගේ තමයි මේ එන්නතත්. ඒ එන්නතින් අර අපි අපි නියම පින්තූර හතර දීපු සතුරන් හතර ඇති කරන වගේම ඒහා සමාන හැඩරුව තියෙන අනිත් අයත් ඒකෙන් මර්ධනය වෙනවා. ඒක නිසා මේ එන්න තින් ගාතුරට එම ෆ්ලූ එක පාලනය වෙනවා. හැදුරත් ඉතාමත්ම අඩු මට්ටමට තමයි හැදෙන්නේ. ඒකේ සිම්ටම්ස් ගොඩක් අඩුයි. ඒක තමයි මේ එන්න තියෙන ලොකුම වැදගත්කම.
ගොඩක් වෙලාවට අපේ ජනතාවට තියෙන ප්‍රශ්නයක් තමයි ඉන්ජෙක්ෂන් එකක් විද්දාම අතුරු ආබාධ ඇති වෙනවද කියන එක. මේ හැම කෙනෙක්ගේම මනසේ තියෙන ප්‍රශ්නයක්. ඉතින් විශේෂයෙන්ම දැන් මේ වින්ටර් ෆ්ලූ එක ගත්තාම මේ වින්ටර් ෆ්ලූ එන්නත විද්දාම අතුරු ආබාධ එනවා කියලා ගොඩක් අයගේ මතයක් තියෙනවා. ඉතින් මේ පිළිබඳව ඔබතුමාට දක්වන්න පුළුවන් අදහස් මොනවාද?
ඔවුන් රෝචිදෙන් ඕනම බෙහෙතක අතුරු ආබාධ අතුරු බල තියනවා වගේ මේ ඉන්නතිත් තියෙනවා. ඉඳගත්තට පස්සේ සුදුසුදු ආබාධය විතර ලොකුවට ගණන් ගත යුතු දේවල් නෙමෙයි. සාමාන්‍යයෙන් ඒ විදපුතන වේදනාව පොඩ්ඩක් මාද වශයෙන් රතු වීම හෝ මද වශයෙන් ඉදමීම, එහෙම නැත්නම් තරමක් හිසරදය, මස් පිළි වේදනාව, තෙහෙට්ටුව වගේ දේවල් ඇති වෙන්න පුළුවන් ඉතාමත්ම සුළු වශයෙන්. අනිතක දරුවන්ට නම් උණ ගන්නත් පුළුවන්, දරුවෝ නුරුස්සාවක් තියෙන පුළුවන්, කෑම අරුචි වෙන්න පුළුවන්. අපි දරුවන්ට පැරසිටමෝල් ටිකක් දුන්නාම ඒකට හරියනවා. හැබැයි පැරසිටමෝල් දෙන්න ඕනේ ඉන්නතින් පස්සේ මිසක් ඊට ඉස්සෙල්ලා පැරසිටමෝල් දුන්නොත් ඒ දරුවන්ගේ ඉමුනිටි එක අඩු වෙනවා. ඉතින් ගොක්ක වැඩිහිටියට අර මස් පිළි වේදනාව ෆීව තියෙන උණ තියෙන ගතිය තියෙන පුළුවන්. ඒවත් ඉතින් එච්චර ලොකු වේලාවක් නෙවෙයි. ඒ පීඩාව සුළු වශයෙන් තියෙන ඉතාමත්ම කෙටි කාලීනයි. අනිත් අපි මේ බෙහෙත විද්දාම මේකෙන් අසාත්මිකතාවයක් ඇති වෙන්න පුළුවන්කම තියෙන නිසා තමයි මිනිත්තු 15ක් ක්ලිනික් එකේ හෝ ෆාමසියේ ඕන් රඳවගන්නේ. ඒ අතරතුර ඒකට රෙඩි වෙලා එම වැක්සිනේටර්ස්ලා ඉන්නේ. ඒ දැන් සායනේ ඒ පිළිබඳව වෙනම ට්‍රොලි එකක් තියෙනවා. අසාත්මිකතාවයක් ඇති වුණොතින් ඒකට එවෙලම මේ ට්‍රේන් තම්පර ගානකින් ප්‍රතිකාර ලබා දෙනවා. මිනිස්සු බය වෙලා හුඟක් අය හිතනවා මේ බෙහෙත විද්දාම වැඩක් නෙවෙලත් ඒ අපට හැදෙන්න පුළුවන්. ඇයි අප ඉඳගන්නේ මේක? අපට කවදාවත් හැදිලත් නැහැ. මේව හැදුනහම තවත් දෙල වෙනු. ඒක සම්පූර්ණ මිත්‍යා විශ්වාසයක්. රෝගයක් හැදෙන්නේ කොහොමද, කොයි වෙලාවද කියන එක අපි කවුරුවත් දන්නේ නැහැ. නමුත් ඒකෙන් වැළකෙන්න එක තමයි හුඟක්ම ප්‍රයෝජනවත් වෙන්නේ. ඒ නිසායි මම මිත්‍යා විශ්වාස අපි පිළිගන්න අරකයි.
වෛද්‍යතුමනි, ගොඩක් වෙලාවට තවත් අහන ප්‍රශ්නයක් තමයි මේ සෙම් ප්‍රතිශ්‍යාව සහ ෆ්ලූ කියන එක දෙකක්ද, වෙනස දැනගන්නේ කොහොමද කියන එක.
ඕනි රෝෂි, දැන් අපේ සෙම් ප්‍රතික්ෂාවයි මේ ෆ්ලූ එක අතර විශාල වෙනස්කම් රසක් තියෙනවා. සෙම් ප්‍රතික්ෂාවට අපි කියනවා හෙඩ් කෝල්ඩ් කියලා. නියුමෝනියාවට සෝරි ඉන්ෆ්ලුවන්සා වලට කියන්නේ චෙස්ට් කෝල්ඩ් කියලා. ඒ කියන්නේ හෙම්බිරිස්සාව කියන එකනේ සෙම් ප්‍රතික්ෂාව කියන්නේ අපි කවුරුත් කියන්නේ. ඉතින් දැන් මේ හෙම්බිරිස්සාව හැදිච්ච නැති කෙනෙක් නෑනේ, හැදුණු වාරවල් ගානවත් මතක නෑනේ. ඉතින් ඒකට සුගක් අය තාමත් මේ බෙහෙත් හොයනවානේ. ඒක ඉතාමත් අනවශ්‍ය වැඩක්. සෙම් ප්‍රතික්ෂාව කියන්නේ හරිම අපි කාටත් හැමදාම වැළඳිලා තිබෙන පළපුරුදු. ඒ කියන්නේ කිවිසුම් යනවා, නාසයෙන් සුළු දිගට ගලනවා, යන්තම් කැස්සක් එනවා, අවුලුවා කියනවා, ඇඟපතත් තරමක් රිදෙන්න පුළුවන්, උණගන්නේ බොහොම කලාතුරකින් උණගන්නේ නැතිම වාගේ හෙම්බිරිස්සාවට. හෙම්බිරිස්සාව කියන ඇත්තටම නාසය, මුඛය සහ උගුර කාර්ක කරගෙන ඇතිවෙන වෛරස් ආසාදනය. ඒ වෛරස් එකයි මේ ෆ්ලූ වෛරස් එකයි දෙවර්ගයක්. දෙකොල්ලම වෛරස් වුණාට ඒගොල්ලොන්ගේ තින්න ඕනේ අඩු විදියට අපට ක්‍රියාකාරම් කරන, වැඩි විදියට ක්‍රියාකාරකම් කරන අය. දැන් ෆ්ලූ වෛරස් එක එහෙම නෙමෙයි. ඒක එකට දරුණුයි. ඒක හැදුනට පස්සේ අපට උණ ගන්නවා සෑහෙන්න. මුලින්ම පටන් ගන්න උණින්ම උණ දෙලින්ම වෙන්න පුළුවන්. ඒක සාමාන්‍යයෙන් 37 38 නෙමෙයි 39 40 දක්වා උණ වැඩි වෙනවා. ඇඟපත රිදෙනවා කියන්නේ වැඩට යන්න පුළුවන්කම ඇත්තෙම දැනෙන්නේ නැහැ. පිටකොන්ද රිදෙන්න පුළුවන්, හිස රිදෙනවා, අපට උක්කාරය වමනේ ඉන්න පුළුවන්, කැස්සක් මදවසේ ඉන්න පුළුවන්, කෑම අරුචියක් ඇති වෙන්න පුළුවන්. ඒක හුස්ම ගැනීම අසාරු අසීෘතාවයක් වුණත් වෙන්න පුළුවන්. ඉතින් ඒක ටිකක් අල්ට වඩා ගොඩක් ටිකක් නෙවෙයි බොහෝ බරපතලයි. ඒකට හේතු කාරකය අර ඉස්සෙල්ලා හිම්බ්‍රිත්සාවට හැදෙන හේතු කාරකය නෙමෙයි. දැන් මේක ෆ්ලූ එක හැදුනහම බොහෝ අයට ඒක සනීප වෙන්න පුළුවන්, ඒට අවශ්‍ය ප්‍රතිකාර ගත්තාම. නමුත් වයස්ගත පුද්ගලින්ට, එහෙම නැත්නම් අපේ ප්‍රතිශක්ති අඩු අයට, ළමයින්ට, ඇස්මා තියෙන අයට, ඩයබටිස් තියෙන අයට, ඒ වගේ අයට නියුමෝනියා වුණත් ඇති කරන තත්ත්වයක් තියෙනවා. ඒකයි මේකේ තියෙන ඉතාමත්ම භයානකකම. ඒ නියුමෝනියා හැදුනින් අර විදිහේ රෝග තියෙන අයට ඒක මං ඉස්සෙල්ලා කිව්වාගේ මාරාන්තික වෙන්න පුළුවන්.
වෛද්‍යතුමනි, සමහර වෙලාවට අපි එන්නතක් ගත්තත් එන්නතක් නොගත්තත් මේ ෆ්ලූ එක හැදුනෙන් පස්සේ රෝගියෙක් අනුගමනය කළ යුතු විශේෂ කරුණු කාරණා මොනවද කියන එක අපි පැහැදිලි කරලා දෙමු.
ඕනි රෝෂි, දැන් මේ රෝගී වැළඳුනට පස්සේ රෝගියා අනුගමනය කරන්න ඕන දේවල් දැනගන්න පෙර අපි දැනගන්න ඕනේ මේක කොහොමද පැතිරෙන්නේ කියන එක. මේ දැන් අපි දන්නවා රෝගියෙක් ගැස්සොත් හරි, ස්නීසින් කියන්නේ කිවිසුම් ගියොත් හරි කොහොමද ඒක පැතිරෙන්නේ කියලා. දැන් අපි දන්නවා කිවිසුමක් ගියාම ඒකේ වේගය ඉතාමත්ම අධිකයි. ඒ කියන්නේ පැයට කිලෝමීටර් 150ක් විතර වේගෙන් තමයි මේ එක ස්නීස් එකේ යන ඩ්‍රොප්ලට්ස් නි, ඒ කියන්නේ ඒරෝසෝල්, ඉතා කුඩා දියබිඳිති වගේ තියෙන අපි ඩ්‍රොප්ලට්ස් කියනවා. එතකොට ඒරෝසෝල් කියන්නේ වායුමය අංශු, ඒ දෙකම විදිනවා ඉතාමත් වේගෙන්. හරියට ස්නීසින් එක හරි එක්ස්ප්ලෝෂන් එකක් වගේ හරියට කිව්වොතින් යාර බෙන්ගෝලිය පුරර පොඩි කියලා කරවක් තියෙනවා, එකෙන් හුලන් එකපාරට ෆෝස් කාල යනවා වගේ. ඒක හරි වේගෙන් එක්ස්ප්ලෝෂන් එකක් විදියට යනවා ස්නීසින්. හැබැයි කෝෆ් එක, ඒ කියන්නේ කැස්ස ඉච්චරම තද නැහැ. කැස්සේ ස්පීඩ් එක අපිට කියන පුළුවන් මේ 50ක විතර, කිලෝමීටර් 50ක විතර වේගෙන් සාමාන්‍ය වාහනයක් යන වේගෙන් වගේ විතර තමයි කැස්ස තියෙන්නේ. ඉතින් ඒකෙනුත් අර විදියටම ස්ප්‍රේ එක යනවා. හැබැයි ඒක ටිකක් අඩුවෙන්, ඒ වුණාට හරියට ස්ප්‍රේ එකක් කර බෝතලෙන් අපි ස්ප්‍රේ කරන්නේ ඩියෝඩරන්ට් වගේ, අනේ වගේ ස්ප්‍රේ එකක් වගේ තමයි ඒක යන්නේ. වඩාත්ම වේගය අඩුයි, සැර බාලයි. ඒත් ඒක ඒ විදිහට පැතිරෙනවා. අනිත් එක අපි බලන්න ඕනේ මේක වැඩිපුරම අපට හැදින්නේ ඒ අපේ ඒ රෝගියා ඉන්න තැන, අපි ඉන්න තැන වාතාශ්‍රය අඩු නම්, දරුවල් ජනල ඇරලා තියෙනවා නම් හොඳට ඒක අඩුයි. ඒ ඩ්‍රොප්ලට්ස් වලට, ඉරසෝල් වලට ඉන්න පුළුවන් ප්‍රමාණය අඩුයි. අයිතක දැන් ටිෂුස් පාවිච්චි කරනවානේ මේ විතරම කිවිසුම් යනකොට, ඒ ටිෂුස් වල පුළුවන් වෛරස් එකට පැය 3ක් විතර වැඩිලා ඉන්න. අයිතක අපේ ඇඳුම් වලට ඒ කහින අය හරි කිවිසුම් යන අය හරි ඒ අයකින් ඒ එන ඩොක්ටර්ස් ඉරසෝස් අපේ ඇඳුම් වල, පුටු මේස වල, ඒවයි තව දෙකක් විතර තියෙනවා. ඒවයි ක්‍රියාකාරීත්වය තියෙනවා. දැන් ෆ්ලූ එකේ නම් හැදුනහම අපේ අත්වල මීට්ටු 5කට 10කට වැඩිය ඒ වෛරස් එක රැඳී තියෙන්නේ. නමුත් හෙම්බ්‍රිත්සාව කියන සෙම්ප්‍රතික්ෂාවේ ඒ අත්වල පැයක් දෙකක් විතර තියෙනවා අත්වල රැඳිලා. ඒක නිසා දැන් අපි මේ ටික ඉගෙන ගත්තනේ. දැන් කොහොමද මේක පැතිරෙන්නේ? එතකොට දැන් අපි ඒවෙන් වළකින්න ඕන හිටින ටිකනේ අපි දැන් ඊළඟට දැනගන්න ඕන. ඉතින් ප්‍රධානම දේ තමයි ඒ රෝගියා කහිනකොට එක්කෝ ඒගොල්ලෝ මාස්ක් දාගෙන ඉන්න වඩාත් හොඳයි. එහෙම නැත්නම් ඒ කහිනකොට කිවිසුම් යනකොට වගේ අවස්ථාවලදී නිතරම කවර් කරන එක. ඉස්සර අපි අතින් ඒක කවර් කරා, දැන් මේ අලුත් ක්‍රමයක් තියෙනවා. ඒගෙන තමයි ඇඳුමේ ඇඳුම යට කරනවා. දැන් අපි ගමු කියමු ෂර්ට් එකක් කියලා. ඒ ෂර්ට් එක උස්සලා ඒක ඇතුළට කහිනවා. ඒක ඉස්සර තිබිච්ච ක්‍රමයක් නෙමෙයි, අලුත් ක්‍රමයක්. ඒකත් කමක් නෑ, ඒකත් හොඳයි. අනිත් එක තමයි වැලමිටල් දෙන එක. අතහල්ලන්නේ නැහැ, තමයි වැලමිටල් දෙද්දක් ඒ තියෙන වැලමිටල්. හැබැයි මතක තියාගන්න ඕන ඒ අතට තිස බීජ යනවා, ඒ ඇඳුමට තිස බීජ යනවා. ඒ අත් දෙකේ වෙල සෝදගත්තේ නැත්නම් ඒ අතින් ගිහිල්ලා
දොර හැන්ඩලයක් ඇල්ලුවා නම් දොරේ බෝලයක් ඇල්ලුවා නම් එහි ළඟයි අල්ලන එකට ඒක යනවා. අපි අපි අපේ පුරුද්දක් තියෙනවනේ අපි නිතරම නාහය අල්ලන එක. මම දන්නේ අපි කොහොම මොනවට වෙනවද කියලා. ඕනම කෙනෙක් නිතරම පැයකට හතරකට නිකන් නාහය අල්ලනවා. නාය පිය දානවා. ඒ වගේ දේවල් සිද්ධ කරනවා. ඉතින් එතකොට මොකද වෙන්නේ? අර අල්ලපුට කෙලින්ම අපි නාහයට දෙනවා. ඒ පාර මොකද වෙන්නේ? එයා ගිහිල්ලා වදින්ච වෙනවා අපේ සසර බද්ධිය. වදින්ච වෙලා පටන් ගන්නවා අපිට වැඩේ දෙන්න. ඉතින් අන්න ඒක නිසා පරිස්සම් වෙන්න ඕන. අන්න ඒ වගේ දේවල් වලින් එතකොට අපි ඒ ටිෂු පාවිච්චි කරොත් ඒවා දාන්න ඕන භාජනයකට දාලා විතරක් මදි ඒ භාජනය වහන්න ඕන. විසබීජ නාශක පාවිච්චි කරන එක දයත් හොදන්න උණු වතුර බොන එක වහුමාලය අල්ලන එක ඒවත් හුඟක් හොඳයි. වින්ටර් ෆ්ලූ හැදිච්ච රෝගියෙක් නම් ඇත්තටම ගෙදර තමයි ඉන්න වෙන්නේ දවස් කීපයක්ම. ගෙදර ස්ටීමෙන් තමන්ටත් ඒක හොඳයි. තමන්ගේ අනුත් අයට බෝ වෙන එක වරක්වා ගන්නත් පුළුවන්. ඒක නිසා මේ ක්‍රම ගොඩක් අනුගමනය කරනවා ගොඩක් හොඳයි. මේ මගින් පුළුවන් අපිට ඒව තමයි අපි අනුගමනය කරන යුතු විශේෂ කාරණා.
වෛද්‍යතුමනි, දැන් අපි හිතමුකෝ වින්ටර් ෆ්ලූ එක අපිට වැළඳුනා කියලා. ඉතින් මේ වැළඳුනෙන් පස්සේ අපි යම්කිසි පරීක්ෂණයක් කරන්න ඕනේද මේ රෝගය හඳුනා ගන්න?
ඔව් නිරෝචි, මේ ෆ්ලූ ඉන්ෆ්ලුවෙන්සා රෝගය හඳුනා ගන්න පුළුවන් පරීක්ෂණ තියෙනවා. ඒක වෛද්‍යවරුන්ගේ සහයන වල නැහැ. ඒක අරගන්න පුළුවන් ඕනම ෆාමසි එකකින්. ඒකට කියන්නේ ඇන්ටිජන් කිට් කියලා. ඒ ඇන්ටිජන් කිට් එක අර කොවිඩ් එක වගේ දෙයකට පාවිච්චි කරපු කිට් එක වගේ. ඒ වුණාට මේ කිට් එකේ පුළුවන් රෝග හතරක් අඳුරගන්න පුළුවන්. ඒ කියන්නේ ඉන්ෆ්ලුවෙන්සා A, ඉන්ෆ්ලුවෙන්සා B, තව තියෙනවා RSV කියලා වෛරස් එකක්, රෙස්පිරේටරි සින්සිටියල් වෛරස් කියලා එකක්, ඒකයි කොවිඩ් එකයි. මේ රෝග හතරම අඳුරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් RSV හැදින්නේ පුරා ළමයින්ට. ඒක නිසා ඒක කාටත් ඒක කළා බලන එක පාඩුවක් නැහැ. සාමාන්‍යයෙන් දින 3-4ක් අඩු ගන්න සදි මුණ තියෙනවා නම් මෙම කියපු රෝග ලක්ෂණ තියෙනවා නම් අපිට අඳුර ගන්න පුළුවන් ඉන්ෆ්ලුවෙන්සා මොකද්ද, කොවිඩ් මොකද්ද, RSV මොකද්ද කියලා. ඒක පහසුවක් වෙනවා. ඒක කරලම වෛද්‍යවරයා ළඟට එන්න පුළුවන් නම් එතනදී, ඒ කියන්නේ වෛද්‍යවරයාට ඒ පහසුකම් නැති නිසා එතනදී ඒක වෙන් කරගන්න. මම හිතන්නේ ඕනම බේත් සරකින් කියන්නේ ෆාමසිකින් ලබා ගන්න පඩවල 10කට වඩා අඩු ඒ වගේ ගමන ප්‍රමාණයක් තමයි වැය වෙන්නේ ඒක අරගන්න.
වෛද්‍යතුමනි, අවසාන වශයෙන් මෙම රෝගී තත්ත්වය ගැන වෛද්‍යතුමන්ගේ අදහස් ගැන අපි දැනගන්න කැමැති.
අර්ථාන වශයෙන් මට කියන්න තියෙන්නේ මේ ඉන්ෆ්ලුවෙන්සා වෛරස් එක ඉතාමත්ම ඉක්මනින් පැතිරෙන වෛරස් එකක්. මේක කොස් ස්පර්ශය හරහා, එහෙම නැත්නම් ගුවනේ ඇති ජල වාෂ්ප හරහා හරි වෙන්න පුළුවන්. ඉතින් මේට හේතුවන්නේ අපි පුද්ගලයන් සමග තිබෙන ඍජු කෙලින්ම සම්බන්ධතාවය සහ එතකොට අනෙකුත් වෛරසය රැඳිගෙන පුළුවන් මතුපිටවල් ස්පර්ශ වීම, එහෙම නැත්නම් මූණ්ඩ මූණ්ඩලා කැසීම, කැස සහ කතා කිරීම, මූණ්ඩ මූණ්ඩලා කතා කිරීම වගේ දේවල් තමයි මේකට ගොඩක් වලට හේතු වෙන්නේ. නව ශ්‍රීලන්තයේ වැඩි අවදානමක් තියෙන්නේ මේ මාසේ ඉඳන් ඔක්තෝබර් මාසෙ දක්වා. වැඩිහිටියන්ට මේක බෝ වෙලා දවස් 3-5ක් ඇතුළත රෝග ලක්ෂණ මතු වෙනවා. හැබැයි දරුවන්ට දවස් 5කට වැඩි කාලයකට පස්සෙ තමයි වැළඳියා රෝග ලක්ෂණ මතු වෙන්නේ. ඉතින් මේ ඉතා තදින් උණක් තියෙනවනම් වෙවුලනෝ වගේ අධික සීතලක් දැනෙනවනම් මාංශ පේශීවල වේදනාවක් දැනෙනවනම් ඔළුවේ කැක්කුම කැස්ස හුස්ම ගැනීමේ අපහසු වීම කෑම අරුචිය ඒ වගේ දෙයක් තියෙනවනම් වෛද්‍යවරයෙක් හම්බ වෙන්න ගොඩක් වුණ තියෙනවනම් අර මං කිව්ව වගේ ඇන්ටිජන් පරීක්ෂණය ගෙදරදීම කරගන්න ඉතින් මේ වැක්සීන් එක ගැන මට කියන්න තියෙන්නේ මේ වැක්සීන් එක අපි ගන්න නොගන්න අය හිතන්න පුළුවන් අනේ මට මේක හැදෙන්නේ නැහැ මොකද්ද ඕකෙන් පිළිස්සාවක් වගේනේ ඕක ටික දවසකින් හොඳ වෙලා යනවානේ එහෙම කියලා වැක්සීන් නොගෙන හිටියොත් අනිත් අයට මේ හැදෙන්න තියෙන chance එක වැඩි වෙනවා ඔයගොල්ලෝ අහලා තියෙනවනේ herd immunity කියන්නේ community immunity මොළෝ අපේ community එකේම අපි immunity එක අර ලබා ගන්න නම් ගොඩාක් අය වැක්සින් කරලා තියෙන්න ඕන. ඒ වැක්සින් කරලා තියුනතින් අනිත් අයට ලෙඩ රෝග බෝ වෙන්නේ නැහැ. විශේෂයෙන්ම අපි දන්නවා වැක්සින් ගන්න බැරි අය ඉන්නවා. ඒගොල්ලොත් ආරක්ෂා වෙනවා ඔබ වැක්සින් එක ගත්තොතින්. ඒ කියන්නේ හරියට අපේ ගෙදර අපි කියමු අපි ඔක්කොම වැක්සින් අරන් තියනවා එක්කෙනෙක් දෙන්නෙක් නැතුව කියලා. එතකොට අපි අපේ ෆයර් වෝල් එකක් ගහගෙන ඉන්නේ. ගින්දර කාවතින් අපේ ගෙදරට ගින්දර ඉන්නේ අපේ ෆයිල් බෝය බෝල් එක නිසා අර දෙන්න තුන් දෙනා බේරෙනවා ඒ වගේම තමයි වැක්සීන් නොකරපු අය කරගන්න බැරි අයටත් හැදෙන්න පුළුවන් හැදෙන්නේ නැහැ මේ රෝගේ තමන් වැක්සීන් කරගත්තොත් ඒක හර්ඩ් ඉමුනිටි එක ඉතාමත්ම අවශ්‍යයි අපේ කමියුනිටි එකක් වශයෙන් ඒක නිසා කරුණා කළා අනුන් ගැන හිතලා තමන්ගේ ගෙදර පවුලේ අය ගැන හිතලා අල්ලපු ගෙදර ළමයි ගැන හිතලා කාණ්ඩ ගැන හිතලා මේ වැක්සින් එක ගහ ගන්න. එහෙම කරගත්තොත් හැදෙන ප්‍රමාණය අඩු වෙනවා. හැදුනත් ඒ අයට තියෙන රෝග ලක්ෂණ අඩු වෙනවා. ඒ නිසා මුළු සමාජයම ගැන හිතලා වැක්සින් එක ගහ ගන්න කියලා මම අවසාන වශයෙන් ටේක් හෝම් මෙසේජ් එක වශයෙන් අද දෙනවා.
Oh,
ලෝකේ ජීවත් වෙන හැමෝටම පොදු කාරණේ මොකද්ද කියලා ඔයාගෙන් අහුවොත් බොහෝ දෙනෙක් කියන දෙයක් තමයි කාලය කියන එක. ලෝකේ ජීවත් වෙන අපි හැමෝටම විශ්වයේ විසින් පැය 24කින් යුතු කාලයක් දවසක් විදිහට ලබා දීලා තියෙනවා. දුප්පත් පොහොසත් ඒ වගේම වැඩිහිටි තරුණ ඕනම කෙනෙකුට කිසිම වෙනසක් නැතුව ලැබෙන මේ දවස ඔයා කොහොමද ප්‍රයෝජනට ගන්නෙ? අන්න ඒ කාරණය මත තමයි ඔයාගේ ඉලක්ක සපුරා ගැනීම, ඔබගේ සාර්ථකත්වය ඇති කර ගැනීම කියන මේ සියලු දේ රඳා පවතින්නේ.
ඔව් කමිල, බොහෝ දෙනෙක් මුහුණ දෙන ප්‍රශ්නයක් තමයි කොහොමද ටයිම් මැනේජ් කරන්නේ කියන එක. කාලය කළමනාකරණය කිරීම කියන්නේ කාලය පාලනය කිරීම නෙමෙයි. කාලය පාලනය කිරීම කිසිම කෙනෙක්ට කරන්න බැරි දෙයක්. අපිට පුළුවන් වෙන්නේ කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න කියන එක තමයි මම නම් හිතන්නේ. සමහර වෙලාවට බොහෝ දෙනෙක් වැඩ ගොඩාක් එකට කරන්න යනවා. එකම වැඩේ සම්පූර්ණ කරන ලොකු වෙලාවක් ගන්නවා. නැතිනම් මේ කාලය කළමනා කරන්න බැරුව ගිහින් මානසික පීඩනයට ලක් වෙනවා. මම එහෙම දැකලා තියෙනවා. ඉතින් මේ පිළිබඳව අදත් අපිත් එක්ක කතා බහ කරන්න සූදානම් වෙන්නේ මානව සම්පත් කළමනාකරණ උපදේශක අමින්ත සුගත සිල්වා. අමින්ත, මේ කාලය හරියාකාරව කළමනාකරණය කරන්න මොන වගේ දේවල්ද කෙනෙකු කරන්න ඕනේ?
සුබ දවසක් කියලා ඔබ සියලු දෙනාම ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. නිරෝෂි අවස්ථාවට ගොඩක් ස්තුතියි. හඳුන්වා දීමටත් ස්තුතියි. අද දවසේ අපි ලොකු වැඩක් කරන්න හදන්නේ. නිරෝෂි කියපු විදිහටම යම්කිසි සංකල්පයක් අපි අද කතා කරන්න හදනවා. මේක කොහොමද විෂුවලයිස් කරගන්නේ අපේ ශ්‍රාවක පිරිස? මේක ටීවී කේ වැඩසටහනක් නෙමෙයිනේ, රේඩියෝ කේ යන වැඩසටහනක්. ඉතින් අපි උත්සාහ කරනවා මේ කියන කන්සෙප්ට් එක ඔබට ලයිව් මනසට හිතට දැනෙන විදිහට චිත්‍රයක් ඇඳගන්න පුළුවන් ආකාරයට කරන්නට. හොඳයි, අද දවසේ මාතෘකාව තමයි කාල කළමනාකරණය ගැන තියෙන නීති ටිකක්. The 8-8-8 rule, a balanced approach to time management කියලා කියන්නේ. ඔබ දැනටමත් දන්නවා ඇති ලෝකයේ ඉන්න විවිධ විද්වතුන් මේ පැය 24 කාලය කොටස් තුනකට කඩලා තියෙනවා. 8-8-8 කියන රීතිය. එතකොට මේ ජීවිතයේ සමතුලිතතාවයේ ගන්න, ඒ කියන්නේ බැලන්ස් ලයිෆ් එකක් හදාගන්න, ප්‍රොඩක්ටිවිටි එක වැඩ කරගන්න, වැඩි කරගන්න, ඒ කියන්නේ ඵලදායිතාව වැඩි කරගන්න, හොඳ ජීවන තත්ත්වයක් යහපැවැත්මක් උපරිමයෙන් අරගන්න, එතකොට ඔබ වැඩ කරන හැම වෙලාවෙම ඒකේ ඵලදායිතාව ප්‍රොඩක්ටිවිටි එක වැඩි කරගෙන වැඩ කරන්න පුළුවන් අවස්ථාවක් ලබා ගැනීම. ඊළඟට විශේෂම කාරණේ තමයි විවේකය කියන එක. හොඳ විවේකයක් කොහොමද ගන්නෙ? ඒ වගේම මේ පෞද්ගලික ක්‍රියාකාරිකම් කොහොමද අපි කරගන්නේ කියන කාරණේ ගැන තමයි අද දවසේ අපි මේ පැය 24 තුනට බෙදලා 8-8-8 කියන එක ගැන කතා කරන්නේ. නිරෝෂි, අද ඇත්තරම මේ වේගවත්ම ලෝකේ රැකියාව, පෞද්ගලික ජීවිතය සහ මේ ස්වයං රැකවරණය කියන එක කියන කාරණා තුරම සම්බර කරගන්න එක හරි වැදගත්. ඉතින් ඒ නිසා තමයි මේ 8-8-8 නීතිය කියන එක තෘප්තිමත් ජීවිතයක් ලබා ගැනීම සඳහා වැදගත් කියලා කියන්නේ. ඉතින් මේ සරල ඒ වුණාට මේ ඵලදායි කාල කළමනාකරණේ උපාය මාර්ගික දේවල් ටික දවසේ කොටස් තුනකට බෙදුවා කියලා අපි මුලින් කිව්වා. අපි දැන් ඒක කතා කරලා බලමු කොහොමද මේක සිද්ධ වෙන්නේ කියලා. පළවෙනි පැය 8. අතර අපි තුනකට බෙදුවා කිව්වා. පළවෙනි පැය 8. එකකින් කියනවා, මේක ඉංග්‍රීසියෙන් කියනවා 8 hours of hard and honest work කියලා. අතර මේ පැය 8 හරියටම අපි අවංකව ගොඩක් කැප වෙලා වැඩ කරන්න ඕනේ කියන එකයි කියන්නේ. එතකොට මේක ලංකාවේ කට්ටියට කියනවට ටිකක් අමාරු වෙන්න පුළුවන්. හැබැයි නව ශ්‍රීලන්තයේ වගේ දියුණු රටකට මං හිතන්නේ මේක එච්චර අමාරු වැඩක් නෙමෙයි. එතන මේ පළමු කොටසෙදි කියන්නේ ඔබේ වෘත්තීය ජීවිතය කියන්නේ ප්‍රොෆෙෂනල් ලයිෆ් එක සඳහා කැප කරන්න කියලා කියන්නේ මේ පළවෙනි පැය 8. මේ පළවෙනි පැය 8 කියන්නේ ඔබට සාම්ප්‍රදායික විදියට උදේ 9 ඉඳලා 5 වෙන්න පුළුවන්, නැත්නම් 8 ඉඳලා 4 වෙන්න පුළුවන්. රැකියාවක් කරනවා නම්, නැත්නම් ව්‍යාපාරයක් කරනවා නම්, නැත්නම් ඔබ ස්වයං රැකියාවක් කරනවා නම්, නැත්තං නිවසක කළමනාකරණය කරනවා නම්, මේ පැය 8 ඵලදායි වැඩක් සඳහා උපයෝගී කරගන්න කියලා කියන්නේ. එතන මේකේ තියෙනවා චූටි ස්ටෙප්ස් ටිකක්. පළවෙනි ස්ටෙප් එක තමයි ප්‍රමුඛතා ලයිස්තුවක්, ප්‍රයොරිටි ලිස්ට් එකක් හදන්න කියලා කියනවා නිරෝෂි. එතන මේකෙදි කරන්න ඕනේ වඩාත්ම තීරණාත්මක කාර්යයන් ටික ලයිස්තුගත කරලා ඒ ටික දවස ආරම්භ කරන්න කියලායි කියන්නේ. ඊට පස්සේ අපිට ඕන නම් මේක ඩිජිටලයිස් කරලා සිස්ටම් එකකට දාලා ටයිම් ෆ්‍රේම් එකකට දාලා ඉවරලා අපිට මේක රිවියු කරන්න, බලන්න, නිරීක්ෂණය කරන්න පුළුවන්. දැන් අපි කිව්වා මේ පැය 8 හරියට වැඩ කරන්න කියලා. නමුත් ඔතනදී අවධානය වෙන කොහිටවත් යන්නේ නැතුව මේ වෙලාවේ සමාජ මාධ්‍ය, අනවශ්‍ය රැස්වීම්, ഘോഷාකාරී පරිසරයක ඔය වගේ දේවල් ගැන කන්සන්ට්‍රේට් කරන්න නැතුව, අවධානය යොදවන්නේ නැතුව ફોકસ කරගෙන හරියට වැඩ කරන්නලු. මේක තමයි දෙවෙනි කතාව. ඊළඟට කියනවා මේ ජපනීස් සිස්ටම් එකක් තියෙනවා බහලැති, සමහර වෙලාවට විනාඩි 45ක් නැත්තම් විනාඩි 55ක් වැඩ කරලා විනාඩි 5ක බ්‍රේක් එකක් ගන්න කියලා කියනවා. එතකොට මේ විවේකය හරි වටිනවා. දැන් කොවිඩ් එකට ඉස්සෙල්ලා අපි විනාඩි QA ඇවිල්ලා 55 කියන එක තිබුණා, 45ක් තිබුණා. හැබැයි කොවිඩ් එකේදී තිබුණා 20-20-20 රූල් එක කියලා එකක්. ඒ කියන්නේ ඔබ එක දිගට තත්පර 20ක් වැඩ කරනකොට වැඩ කරලා ඉවර වෙලා අපි තුම කම්පියුටර් එකක වැඩ කරනවා, එකම අරමුණක් ඔස්සේ එකම ફોકસ කරගෙන වැඩ කරනකොට ඔබ S2 පොඩ්ඩක් ඇහැට අරගෙන අඩි 20ක් නැත්නම් මීටර 20ක් ඈතින් තියෙන මොකක් හරි වස්තුවක් දිහා තත්පර 20ක් බලාගෙන ඉන්නලු. ඒ කියන්නේ ඔබ විනාඩි 20ක් එක දිගට වැඩ කරලා එකපාරට ඔබ තත්පර 20ක් ඔබට මීටර් 20ක් හෝ අඩි 20ක් දුරින් තියෙන මොකක් හරි ඔබ්ජෙක්ට් එකක් දිහා, මොකක් හරි ද්‍රව්‍යයක් හරි නැත්නම් අවට ලෝකයේ දිහා බලාගෙන ඉන්නලු. එතකොට තමයි මේ නැත්නම් වෙනවා කියලා කියන්නේ ඔබගේ මනස ફોકસ කරලා තියෙන මැෂින් එක හැදිලා තියෙන විදිහට මේ විනාඩි 20ක්ම එක දිගට ළඟ තියෙන දෙකක්, ෂෝට් ඩිස්ටන්ස් එක තමයි පාවිච්චි වෙන්නේ. හැබැයි මනසට අමතක වෙනවා සමහර වෙලාවට ලොง ඩිස්ටන්ස් දුර බලන්න. ඒ නිසා තමයි මේ සිස්ටම් එක කොවිඩ් එකෙන් පස්සේ ආවේ. සෝ තත්පර 20ක් කොහේ හරි තැනක බලන්න අඩි 20ක් දුරින් කියන කතාව. එතකොට මේ ඒ තුලින් අපිට අපගේ ප්‍රොඩක්ටිවිටි එක, ඵලදායිතාව ඉහළ නංවා ගන්න පුළුවන් කියන කතාවක් කියනවා. ඊළඟ දෙවෙනි කතාව තමයි නිරෝෂි, දැන් අපි මුලින්ම කිව්වා පළවෙනි පැය 8ේදී honest and hard work කියලා කිව්වා පැය 8. දැන් දෙවෙනි එකේදී කියනවා මේ පැය 8ක සුවදායි නිින්දක් ගන්න කියලා කියනවා. හරි, මේකට peaceful sleep කියලායි කියන්නේ. 8 hours of rest or peaceful sleep කියලා තමයි කියන්නේ. එතකොට දැන් ගොඩක් කාලවලට ලංකාවේ දිනම් අපි අපේ ස්ලීප් එක නිින්ද peaceful නෑ, distractions වැඩි. නමුත් අපි නව ශ්‍රීලන්තේ ආදරණීය ප්‍රේක්ෂක ප්‍රේක්ෂිකාවන්ට කතා කරන්නේ ඒ රටේ අපි ගොඩක් දුරට අපි මේක මැනේජ් කරලා නිසා මේ කතාව ලීසි. එතකොට විවේකය හා පුනර්ජීවනය කියන මේ කොටස සඳහා සහ හොඳ සෞඛ්‍ය ලබා ගැනීම සඳහා මේ හොඳ නිින්ද ඕනිලු අපිට. එතකොට මේකෙදි හොඳ නිින්දක් කියන්නේ ගුණාත්මක නිින්දක්, quality sleep එකක්. දැන් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ආදරණීය මිත්‍රවරුනි මේ පැය 8ම නිදිය ගන්න කියලා. අපිට ඕනනම් ඔක තුනට කඩා ගන්න පුළුවන්. පැය 6ක් නිදිය ගත්තොත් ඇති කියලානේ කියන්නේ හොඳටම. සාමාන්‍යයෙන් හොඳටම පැය 6ක් හොඳට නිදා ගත්තොත් ඇති කියලා තමයි සාමාන්‍යයෙන් අපි අහලා තියෙන කතාවේ කියන්නේ. එතකොට පැය 6ක් හොඳ නිින්දක් ගන්නකොට නින්දට ඉස්සෙල්ලා පැයක් ගන්න පුළුවන් රෙස්ට් එක. නින්දට පස්සේ තව පැයක් අරගන්නත් පුළුවන්. දැන් මේක කොහොමද කරන්න කියලා කියන්නේ දිනචර්යාවක් ටයිම් ප්ලෑන් එකක් හදා ගන්න කියලා කියනවා. ස්ථාවර නින්දකට යන්න කියලා කියනවා. නින්දට යන්න ඉස්සෙල්ලා දවස ගැන පොඩි රිෆ්‍රෙෂ් කරගෙන මොනවද කරේ කියලා ප්ලෑන් එකක් හදා ගන්නලු. ඊට පස්සේ සුවපහසු පරිසරයක් නිදා ගන්න ඕන කරන පරිසරයක් කාමරේ හදා ගන්න කියලා කියනවා. ඊට පස්සේ කියන මේ වයින් ඩවුන් කියලා කියනවා. ඊට පස්සේ ඔබට විවේක ගැනීමට උපකාර වෙන නින්දට යන දිනචර්යාවක් වර්ධනය කරගන්න. පොතක් බලන්න, භාවනා කරන්න, උණුසුම් ස්නානයක් කිරීම, ඒ කියන්නේ නින්දට ඕන කරන සංඥාවල් ටික ගන්න, ඒ දේ කරන්නලු. ඊට අමතරව මේ ඩිජිටල් තිරයෙන් ඈත් වෙන්නලු. දැන් මෙතන කියනවා නින්දට ආමු වශයෙන් පැයකට පෙර ඩිජිටල් තිරයෙන් ඈත් වෙන්නලු. දැන් දුරකථන, ටැබ්ලට්, පරිගණක මගින් නිකුත් කරන මේ නිල් ආලෝකය ඔබේ නින්දට වක්‍රාකාරයෙන් බාධා කරනවා කියලාලු කියන්නේ. එතකොට අපි දැන් දෙවෙනි පැයට ගැනත් කතා කරා. තුන්වෙනි පැයට තමයි හරිම සංකීර්ණම පැයට. මේක තියෙනවා මේ අන්තිම පැයට කියනවා 8 hours of personal activities, self activities කියලා කියනවා. මේ කොටසේ කරන්නේ ඔබේ ජීවිතය පොහොසත් කරනවලු. ඔබ පොහොසත් කරන කාලයක් විදියට තමයිලු කියන්නේ. එතකොට මේකෙදි ඔබගේ පවුල, විනෝදාංශ, ව්‍යායාම්, ඉගෙන ගන්න එක, විවේකය කියන කාරණයන් සඳහා කාලය විඩංගු කරන්නලු. දැන් මේකේ තියෙනවා අපි කාරණා තුනක් මේක කතා කරනවා. F3, S3, H3 කියලා. මේ අන්තිම පැය අට අපි වෙන් කරනවා. මේකේ පළවෙනි පැය පළවෙනි කොටසට අපි කියනවා F3. ඒකට කියනවා family, friends and faith කියලා. ඒ කියන්නේ ඔබගේ අර පැය අටක් නිදිය ගත්තා, පැය අටක් ඔබ වැඩට ගියා, තව පැය අටක් ඔබට තියෙනවා නේද? අන්න දැන් තමයි ඔගොල්ලෝ තීරණය ඇත්තේ දීහාම්ඳුනේ අපිට තව පැය අටක් විතර තියෙනවා කියලා නිරෝෂ. හරි. ඔන්න එතකොට මේ පැය අට තුලදී ඔබගේ පවුලේ කට්ටියත් එක්ක සමීපව ඇසුරු කරන්න, ඔබගේ යාළුවොත් එක්ක ඇසුරු කරන්න, පන්සලකට පල්ලියකට ගිහිල්ලා ඒ වගේ දේවල් බණක් භාවනාවක් කරන්න කියන කතාවේ තමයි එතන කියන්නේ. ඊළඟට S3 කියලා කියනවා මේ soul service and smile. service කියලා මෙතන කියන්නේ ඇවිල්ලා පොඩ්ඩක් අපේ ඇඟ සර්විස් කරගන්න කියලා කියන්නේ. එතනදීත් අපිට චුටි භාවනාවක් වගේ කරගන්න පුළුවන්. හොඳට හිනා වෙන්න කියලා කණ්ණාඩිය දිහා බලාගෙන ලස්සන හිනාවක් දෙන්න, ගෙදර කට්ටියත් එක්ක ලස්සන හිනාවක් දෙන්න. ඒක හරි වැදගත්. මොකද අර සින්දුවක් තියෙනවා නේද, හිනා වෙන්න හිනා වෙන්න එතකොට තර වෙන්නේ කියලා නේද? නිරෝෂි ලස්සන සින්දුවක් තියෙනවා නේද? ඉතින් ඒකෙන් අදහස් වෙන්නේ තර වෙනවා, ඒ කියන්නේ මහත් වෙනවා කියලා. හැබැයි හිනා වෙනකොට අපේ ලස්සනට අපේ ෆීලිංස් හොඳට එළියට එනවා කියන කතාව තමයි එතනදි කියලා තියෙන්නේ. එතකොට තුන්වෙනි කාරණය තමයි H3 කියන එක. එතකොට අපි මේක කොටස් තුනකට බෙදුවා, F3, S3, H3 කියලා. එතන මේ අන්තිමේකෙදි කියනවා health, hygiene, hobby කියලා. එතකොට අපිට ශරීරයට ඕන කරන දේවල් ටිකක් අර healthy දේවල් ටිකක්, ඒ කියන්නේ ছোটක් එළියට ගිහිල්ලා ව්‍යායාම කරන්න, මේ හිරු එළියට අවතීර්ණ වෙන්න, හුලං ටිකක් අරගන්න, gedara nan ඔබ ඉන්නේ ছোটක් එළියට ගිහිල්ලා ඒ සිහිල් සුලං රැල්ලක් ඔබ අරගන්න. අර සින්දුවක් තියෙනවානේ සිහිල් සුලං රැල්ලේ ඔබේ සුවඳ මුසුවේ කියලා. ඉතින් මන් දන්නේ නැහැ කාගේද සුවඳ මුසුවෙන්නේ කියලා. ඒ සිහිල් සුලං රැල්ල අරගන්න. ඊළඟට හයිජින් කියන්නේ එතකොට අපි අපිරිසිදු හොඳ කෑම බීම ඒ දේවල් ටික ගන්න කියලා. අනිත් එක හොබී එක. මෙතන තමයි අර ඔබට පුළුවන් කිලෝමීටර් දෙකක් තුනක් හතරක් දුවන්න කියන දේවල්, ශරීරට ඕන කරන සුවතාවයේ ගෙන දේවල් ටිකක් කරන්න පුළුවන්. එතකොට අපි අවසාන එකේදී අපි කතා කරා, මේක මම පොඩි සමරියයක් විදියට මම කියන්නම්. එතකොට අවසාන විනාඩි පැය 8ේදී අපිට පුළුවන් ආදරණීයන් සමග ගුණාත්මක කාලයක් ගත කරන්න, ඔබේ පවුලේ අය මිතුරන් සමග අර්ථවත්ව ගත කරන්න, ක්වොලිටි ටයිම් එකක් කතා කරන්න. එතකොට ඔබේ රිලේෂන්ෂිප් එක, සම්බන්ධතා ශක්තිමත් වෙනවා. ඊළඟට අපිට හොඳ විනෝදාංශ ටිකක් කරන්න පුළුවන්. අපිට සන්තෝෂය ගෙන දෙන්න, තෘප්තිය ගෙන දෙන්න, රුචිකත්වය ගෙන දෙන්න, කාලය කැප කරන්න, චිත්‍ර අඳින්න, ගායනා කරන්න, ක්‍රිකට් ගහන්න, දැන් නවසීලන්තේ නම් රග සෙල්ලම් කරන්නත් පුළුවන්. තනි තනියම කණ්ඩායමක් විදියට පවුලත් එක්ක කරන්න. ඊට පස්සේ ව්‍යායාම කිරීම සහ සෞඛ්‍ය හොඳ පුරුදු ටිකක් ඒ සඳහා ඔබ කාලය අනිවාර්යයෙන්ම වැය කරන්න ඕනේ. ඊළඟට මේ සෙල්ෆ් ස්ටඩීස් මතක තියාගන්න. ඔබට පුළුවන් නම් මේ පැය 24න් එක පැයක් මම මේ කතා කරන්නේ අධ්‍යාපනයේ හදාරන දරුවන්ටවත්, ඒ කියන්නේ පශ්චාත් උපාධි MBA එකක් PhD කරන කට්ටියට නෙමෙයි. අපි හිතන්නේ දැන් අපි ඉගෙනගෙන ඉවරයි, නැත්නම් ඉගෙන ගන්න ඕනේ නැහැ කියන කට්ටියට. එතකොට මතක තියාගන්න, එක දවසක් එක පැය 24න් එක පැයක් ඔබගේ නව කුසලතා දියුණු කර ගැනීම සඳහා ඉන්වෙස්ට් කරන්න. ඒකට ඔගලොන්ට ඔන්ලයින් පාඨමාලාවකට ගිහිල්ලා පොතක් පතක් බලන්න කියන කාරණේ තමයි කරන්නේ. එහෙනම් අපි ඉවර කරනවාද දවසේ? එතකොට 8:00 ඒ රීතිය සමග ඔබේ පැය 24 හරියට කළමනාකරණය කරලා බැලන්ස් කරගත්තොත් සරල නමුත් බලවත් ක්‍රමයක් ඔබගේ පුද්ගලික ජීවිතය ධනාත්මකව ඉදිරියට කරගෙන යන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ නිසා අද මේ අවස්ථාව ලැබීම ගැන ස්තුතියි. ලංකාවෙන් ඉඳලා අපේ ආදරණීය ලාංකික ඒ වගේම නවසීලන්තයේ ඉන්න සියලුම දෙනාට ජයග්‍රහණය, සතුට, සොම්නස ප්‍රාර්ථනා කරනවා. අපි සතිමත්ව සිහියෙන් අපේ ජීවිතේ දිනමු. ඔබ සැමට ජය, සතුට, වාසනාව වේවා. සුබ දවසක්.
ඉසුතිය අමින්ත අද දවසේදීත් අපිත් එක්ක එකතු වුණාට, ලබන සතියේදීත් මේ වගේ හොඳ කරුණු කාරණාවක් අරගෙන අපි අපේ ශ්‍රාවකයන්ව හමු වෙමු. Thank you. ඉතින් අද දිනට සමුගන්න වෙලාව ඇවිල්ලා. අපි හිතනවා අද අපේ වැඩසටහනෙන් ඔබට හරවත් දෙයක් ලැබුණා කියලා.
ලබන සතියේ සුන්දර පදාදා දිනේ අපේනවා ඔබේ ආලින්දයට. එනම් ඊළඟ ඉන්න ඔබ සමට සුවදායක රාත්‍රියක්.
මාතෘභූමියයි
Community Access Radio every way you want it on planetaudio.org.nz.
The impact of alcohol and drug abuse can be shattering for the substance abuser, for families. Jobs, money, and health go down the drain, and the addicted person can be stripped of all they value. But there are ways back, and CADS can help. Community Alcohol and Drug Services have clinics throughout Auckland. No appointment is necessary, and when you're ready, CADS will help. Just walk into the clinics in North, South, East, West or Central Auckland or phone 845 1818. That's 845 1818. For more information, go to www.cads.org.nz.
Janmabhoomi, your weekly Sinhalese program, sponsored by the United Sri Lanka Association Auckland Branch, is brought to you every Wednesday at 8:15 p.m. on Planet FM 104.6. Program includes current affairs, historical episodes, radio drama, popular songs, cultural information, and many more. Now also available on www.planetaudio.org.nz. Janmabhoomi, every Wednesday at 8:15 p.m. on Planet FM 104.6.
அன்பு தமிழ் உறவுகளே, அன்பர் இயேசுவின் இனிய நாமத்தில் நிறைவான வாழ்த்துக்களுடன் அன்பின் குரல் நிகழ்ச்சியை அறிமுகப்படுத்துவதில் மிகுந்த மகிழ்ச்சி. அன்பின் குரல் ஒவ்வொரு வெள்ளிக்கிழமை காலை 8:10 மணிக்கு ஒலிக்கிறது. கேட்டு மகிழுங்கள். அன்பின் குரல் உங்களின் நிகழ்ச்சி, உங்களுக்கான நிகழ்ச்சி. கேளுங்கள், பயன்பெறுங்கள். உங்கள் அன்பர்கள் நண்பர்களுக்கும் அறிமுகப்படுத்துங்கள். அன்பின் குரல் உங்கள் இல்லத்திலும் உள்ளத்திலும் என்றும் ஒலிக்கும். அன்பின் குரல்.
Listen for an hour of Janmabhoomi in Sinhalese at the same time next week. And if you'd like to listen to other Sinhalese programs on Planet FM, go to our website, planetaudio.org.nz, and click language, Sinhalese. Bridge fans, get ready. The Bridge Zone is produced at Free FM in Hamilton and is a program by and for bridge lovers. And it's on air in a few minutes.
I love Auckland. I love weather here.
I like the weather.
I like the weather over here. Not too much hot and not too much cold.
Summer time, it's not hot. And the winter time, it's not cold.
The weather and the people.
Loving Auckland. Our diverse city. planetaudio.org.nz.
Have you got something happening in the arts, entertainment or event world? Then Kick Arts would love to chat about it. Email us at info@kickarts.org.nz. Kick Arts, Aotearoa's one-stop shop for all things art, entertainment, theatre, events, books and more. Join us as we chat with fabulous guests, mixed with great Kiwi music and lots of laughs. Kick Arts, every Sunday 8 p.m. here at Planet FM.
Have you got something to say? At Planet FM, we empower communities and individuals with the tools to create their own radio shows and podcasts. We provide facilities, advice and training so you can connect, create and share. It's your voice, your vision. All the information you need can be found online at planetaudio.org.nz.